අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයිබෝන් මගේ දුවල පුතාල සියලුම දෙනාට අදත් ඔන්න ඔයාලා එකතු වෙලා ඉන්නේ ගුරු ගෙදරත් එක්ක. රුහුණු ගුරු ගෙදර පාඩම් වැඩසටහනේ තවත් එක් පාඩම් කොටසක් අරගෙන මම අද ඔයාලත් එක්ක ආවා. අද මාත් එක්ක පාඩම ඉදිරිපත් කරන්නේ ගාල්ල මල්ලිකා විද්‍යාලයේ කැලුම් ගුරුතුමා. එතකොට මම චත්‍රිකා ලියන ගමගේ. හොඳයි, දුවාලි පුතාලට මතක ඇති අපි පහුගිය සතිවල කතා කරමින් සිටිය දේවල්, තොරතුරු හා සංනිවේදන තාක්ෂණය හා සමාජය කියන පාඩම. ඉතින් වෙනද වගේම ඕගොල්ලන්ගේ 11 අවසරි පෙළපොතයි, රුහුණු ගුරු ගෙදර සඟරාවයි, පෑනකුයි කොලේකුයි එහෙම අතට අරගෙන අපි අලුත් පාඩම් කොටස ගැන කතා කරන්න යමු.
මම දැන් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. කියන්න බලන දුවේ පුතේ, ඇයි අපි මේ දවස්වල මාස්ක් දාගෙන ඉන්නේ, සැනිටයිසර් දාන්නේ? ඇයි? පුළුවන් නම් කියන්න, ඇයි අපි එහෙම කරන්නේ කියලා.
මේ දවස්වල ලංකාව පුරාම විතරක් නෙමෙයි, මුළු ලෝකය පුරාම තියෙන කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්නනේ.
අන්න හරි. එතකොට මේ කොරෝනා කියලා හඳුන්වන්නේ මොකද්ද?
COVID-19 වෛරස් එක.
ඔව්, ඔයා හරි. මේ ලෝකයේම බියෙන් තැතිගත්තු වෛරස් එකක්. එහෙනම් අපි මේ මාස්ක් දාන්නේ, අත සෝදන්නේ කොරෝනා කියන වෛරසින් ආරක්ෂා වෙන්න. එහෙම නේද? හොඳයි. එතකොට බැරි වෙලාවත් අපිට ඒ වෛරසයේ ආසාදනය වුණොත් මොකද වෙන්නේ?
වෛරස් එක ආසාදනය වුණාම මං අහලා තියෙනවා ඇඟේ ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා කියලා. එතකොට උණ හැදෙනවා, කෑම ගන්න බෑ, හුස්ම ගන්න අමාරු වෙනවා, ගඳ සුවඳ දැනෙන්නෙත් නෑලු, වැඩ කරන්නත් බෑ, මහන්සිය එනවා. ඔන්න ඔය වගේ එක එක දේවල් හැදෙනවා කියලා නම් දන්නවා.
ඔව්, ලංකාවේ ගොඩාක් පිරිසක් මේ කොරෝනා වෛරස් එකට ගොදුරුණානේ. අපිට වෛරසය ආසාදනය වුණොත් ඒ දේවල් වෙනවා. ඔයා කියව දේවල් ඇත්ත. එතකොට පරිගණකවලටත් මේ විදියට වෛරස ආසාදනය වෙනවද?
ඔව්, කම්පියුටර් වලටත් වෛරස් තියෙනවනේ. පෙන් වලින් තමයි වෛරස් එන්නේ.
පරිගණක වලටත් වෛරස් ඇතුළු වෙනවා. හැබැයි ඒව මිනිසාට හැදෙන වෛරස් වගේ නෙමෙයි. මේව නිර්මාණය කරන්නේ මිනිසා විසින්ම තමයි.
පරිගණකයට වෛරස් එකක් ඇතුළු වුණාමත් මිනිසාට වගේ විවිධ ආබාධ එනවද සර්?
ඔව්. වෛරස් එකක් කියලා කියන්නේ ඉතින් පණ තියෙන දෙයක්ද පණ නැද්ද දෙයක්ද කියලා අදාළ නැහැ. ඕන වෙලාවක වෛරසයක් ඇතුළුනොත් මොනවා හරි ආබාධ එනවා. දැන් අපි මේ කතා කරන්නේ පරිගණකයේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ පරිගණකයේ ත්‍රිවිධ විදිහේ හානි සිදු වෙනවා. අපි දන්නවනේ කොරෝනා වෛරස් එක අපේ ඇඟට ආවම අපිට වෙන හානිය. උදාහරණයක් විදිහට පරිගණකයේ වේගය අඩු වෙනවා. අපි දෙන විධානයට අනුව මේ ක්‍රියා කරන්නේ. ඔය වගේ දේවල් වෙනවා. පසුගිය සතියේ මේ ගැන හොඳින් කතා කරානේ. මං හිතන්නේ දූල පුතාලට මතක ඇති මේ වෛරස් වලින් වෙන හානිය ගැන අපි පැහැදිලිව කතා කරා.
ඔව්, මට හොඳටම මතකයි.
හරි පුතේ, දැන් සාමාන්‍ය මිනිසුන්ට හැදෙන ලෙඩ වලින් නැත්තම් වෛරස් වලින් ආරක්ෂා වෙන්න මිනිසුන් මේ වගේ ක්‍රම යොදා ගන්නවා. තව බේත් විදිනවා. මේ වගේ හැම දෙයක්ම අපි කරන්නේ කොරෝනා වෛරසයෙන් අපිව ආරක්ෂා වෙන්නනේ. අපි දන්නවා ඉන්ජෙක්ෂන් එන්නත් වර්ගත් කිහිපයක් නේද ලංකාවට ගෙනල්ලා අපි හැමෝටම විදලා තියෙනවා. එතකොට අපි පසුගිය සතියේ කතා කරා පරිගණකයටත් මේ වෛරස බෝ වෙන්න පුළුවන් කියලා. අපිට වගේම පරිගණකයටත් එතකොට ලෙඩ වෙනවා, අකාර්යක්ෂම වෙනවා, කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ඔන්න ඔය වගේ දේවල් සිදු වෙනවා. එහෙනම් කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මාස්ක් දානෝ වගේ පරිගණක වෛරස වලින් බේරෙන්න නැත්තම් අපි පසුගිය සතියේ කතා කරපු හානික මෘදුකාංග වලින් අපේ පරිගණකේ ආරක්ෂා කරගන්න විදියක් තියෙන්න ඕනනේ. අන්න ඒ ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. හොඳයි, දුවල පුතාලා කියන්න පරිගණකයට වෛරස් වලින් ආරක්ෂා කරගන්න මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා.
අර අපිට කොරෝන හැදුනට පස්සේ ෆේස් ෂීල්ඩ් එකක් දානවනේ මාස්ක් එකට අමතරව. ඒ වගේ අපිට පුළුවන් කම්පියුටර් එකටත් වෛරස් ගාඩ් එකක් දාන්න. මං හරි නේද?
අන්න හරි. පරිගණකයක් අපි ඉස්සෙල්ලම ගත්තම අපේ පරිගණකයේ ස්ථාපනය කරන්න ඕනේ මූලික මෘදුකාංග කීපය අතර වෛරස් ආරක්ෂක මෘදුකාංගයක් තියෙනවා. ඒ කියන්නේ අපේ වචනින් කිව්වොත් වෛරස් ගාඩ් තියෙනවා. හැබැයි මේ මෘදුකාංග ස්ථාපනය කරලා විතරක් මදි. ඒ මෘදුකාංග යාවත්කාලීන, ඒ කියන්නේ පුතේ අප්ඩේට් කිරීමක් අත්‍යවශ්‍ය වෙනවා.
අපි පෙන් ඩ්‍රයිව් එක කම්පියුටර් එකට ගහද්දි වෛරස් තියෙනවද කියලා බලන්න පුළුවන් නේද?
අනිවාර්යෙන් අපි කරන්න ඕන දෙයක්. අපි පෙන් ඩ්‍රයිව්, චිප් වගේ දේවල් පරිගණකයට සම්බන්ධ කරනකොට අනිවාර්යෙන් අපි ස්කෑන් කරලා බලන්න ඕන. අපිට පුළුවන් අපි ස්ථාපනය කරපු වෛරස් මෘදුකාංගය මගින් වෛරස් පරීක්ෂාවක් සිදු කරන්න. අපි කියනවා මේකට ස්කෑන් කරනවා කියලා. එහෙම කරගෙන බාහිර ආචයන උපාංගවල තියෙන දේවල් හුවමාරු කරගන්න එක වටිනවා.
සෑම විටම නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කිරීමත් හොඳයි නේද සර්?
ඔව්, ඇත්තටම අපි නීත්‍යානුකූලව හැමදේම කරනවා නම් ඒක කොච්චර පහසුවක්ද. නමුත් අපේ ලංකාවේ වෙලා තියෙන්නේ ගොඩක් දේවල් නීතියට පිටින් යනවනේ. ඉතින් දරුවෝ, මේ මෘදුකාංග ගැන කතා කරත් මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. කම්පියුටර් එකට මෘදුකාංග ගන්න ඕන නීත්‍යානුකූලව මුදල් ගෙවා ලබාගත් මෘදුකාංග. නොදන්නා මෘදුකාංග ඩවුන්ලෝඩ් කරලා ඒවා පරිගණකයේ ස්ථාපනය කරාම හානිකර මෘදුකාංග වලින් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ওই අන්තර්ජාලයේ තියෙනවනි පුතේ නොයෙකුත් ෆ්‍රී මෘදුකාංග. ඉතින් මේව ඩවුන්ලෝඩ් කිරීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, සාමාන්‍ය කටයුතු සඳහා පරිපාලක ගිණුම වෙනුවට සාමාන්‍ය පරිශීලක ගිණුමක් භාවිතා කරන්න පුළුවන් නම් තවත් හොඳයි.
ගොඩක් වෙලාවට ඔයා අපි කලින් ඉගෙන ගත්තේ ට්‍රොජන් හෝස්, ඇඩ්වෙයා, හයිජැක, බූට්ස් කියන ඔන්න ඔය වගේ ඒව එන්න පුළුවන් අපි අන්තර්ජාලයට සම්බන්ධ වුණොත් නේද?
ඔව්, අපිට පුළුවන් ඔය වගේ හානිකර මෘදුකාංග කම්පියුටර් එකට එන එක වළක්ව ගන්න. ඒකට කරන්න පුළුවන් අපි නොදන්නා වෙබ් අඩවි වලට යාමෙන් වළකින්න එක. ඒ වගේම නොදන්නා දේවල් ඩවුන්ලෝඩ් කරන්න යන්නත් හොඳ නැහැ.
අපිට මේ දේවල් ඩවුන්ලෝඩ් කරන්න කලින්ම වෛරස් තියෙනවද කියලා බලන්න විදියක් නැද්ද සර්?
ඔව්, අපිට එහෙම කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒ ෆයිල් එක හරි සොෆ්ට්වෙයාර් එක හරි වෛරස් ආරක්ෂක මෘදුකාංගයක් නැත්තම් වෛරස් ගාඩ් එකක් භාවිතා කරලා අපිට ස්කෑන් කරලා පරීක්ෂා කරලා බලන්න පුළුවන්.
අපිට ඔය ඊමේල් වල තියෙන ස්පෑම් එහෙම නැත්තම් ආයාචිත තැපෑල වලින් කොහොමද පරිගණක ආරක්ෂා කරගන්නේ?
ඔව්, ඒ වෙලාවට අපිට පුළුවන් අඳුරන්නේ නැති ඊමේල් ඕපන් කරන එක නවත්තන්න. හරියට අපි අඳුරන්නේ නැති කෙනෙක් දැක්කහම අපි ඒත් එක්ක වැඩි කතා කරන්න සමීප වෙන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි පුතේ, අඳුරන්නේ නැති ඊමේල් එකක් ආවොත් ඒක ඕපන් කරන්න යන්න එපා. නැත්තම් කලින් වගේ ඊමේල් විවෘත කරන්න කලින් වෛරස් ආරක්ෂක පද්ධතියක් දාලා ඒක ස්කෑන් කරන්නත් පුළුවන්. නැත්තම් ඒව එවන ලින්ක් එකට රිජියුම පිවිසීමෙන් වළකින්න ඕන. ගොඩක් වෙලාවට අපිට ඩේට දෙනවා, තෑගි දෙනවා කියලා විවිධ ලින්ක් එවනවනි යාළුවෝ. ඔයාලා දැකලා ඇති මේ දවස්වල ඒ වගේ දේවල් සෑහෙන්න එවනවා. ඒව ක්ලික් කරලා බලන්න යන්න හොඳ නැහැ. ඒක හොඳට මතක තියාගන්න පුතේ.
අපි මොනවා හරි අන්තර්ජාලයෙන් තොරතුරු හොයනකොට හැමතිස්සෙම විවිධ ඇඩ්වලද දැන්වීම් එනවනේ සර්. මේවා අයින් කරනකොටත් නැවත නැවතත් ආයි එනවා. මේවට මොකද්ද කරන්නේ සර්?
ඇත්තටම පුතේ, අපි අර මානසික ආතතියක්, මානසික වදයක් දෙනවා කියලා අපි කලින් කතා කරේ. ඒක ඔයාට මතක ඇති, අපි කලින් පාඩමේ කිව්වා ඇඩ්වෙයා කියලා නේද? අනවශ්‍ය දැන්වීම්. ඒ තමයි ඒකේ ස්වභාවය. අපිට සැකසහිතයි වගේ හිතෙනවා නම් මේ වෙළඳ දැන්වීම් මත කොයිම වෙලාවකවත් ක්ලික් කරන්න හොඳ නෑ, මොන දේ දෙනවා කිව්වත්. අනික් කාරණය තමයි පුතේ, නොදන්නා වෙබ් අඩවි, ගිණුම් හරහා විස්තරේවල අපේ පෞද්ගලික බැංකු ගිණුම් විස්තර ඇතුළත් කරන්න කියනවා නම්, අපේ ඊමේල් පාස්වර්ඩ් වගේ දේවල් ඉල්ලනවා නම්, ක්‍රෙඩිට් කාඩ් අංක වගේ දේවල් ඉල්ලනවා නම්, කොයිම වෙලාවකවත් ඒ විස්තර ඇතුළත් කරන්න හොඳ නෑ.
අපිට අය ෆයර්වෝල්, ගිනිපවුල, වෛරසය ආරක්ෂක මුදුකාංගයක් වගේ දේවල් අනිවාර්යයෙන්ම පරිගණකයේ තියෙන්න ඕන නේද? අපි අර ගිය සතියේ කතා කරේ ෆයර්වෝල් එක.
ඔව්. ඇත්තටම හරි. එතකොට අපේ පරිගණකයේ සෑම විටම ආරක්ෂා සහිතව පවතිනවා. හරියට අපි අර කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මාස්ක් දාලා එන්නත් විදලා ඒ වගේම සැනිටයිසර් භාවිතා කරනවා වගේ අපි කරන්න ඕන අපේ පරිගණකයට හානිකර මුදුකාංග ආවට පස්සේ ඒක අයින් කරන එක නෙමෙයි. ඒ වගේ හානිකර මුදුකාංග තරම් පුළුවන් තරම් අපේ පරිගණකයට එන එක වළක්වා ගන්න එක. අර පුතේ කියමනක් තියෙනවනේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝ කියලා. ඒ කියන්නේ අපි ලෙඩක් හැදුනහම ඒකට ප්‍රතිකාර ගන්න එකට වඩා ඒ ලෙඩේ හැදෙන එක වළක්වා ගන්න එක නේද හොඳ? පුතාට ඒක තේරෙනව නේද?
ඔව් මං ඒක අහලා තියෙනවා සර්. එතකොට සර් අපිට පරිගණකයට ඇතුළත් කරන්න පුළුවන් වෛරස් ආරක්ෂක පද්ධති මොනවද සර් තියෙන්නේ?
ඔව් පුතේ ගොඩාක් ඒවා තියෙනවා. ජනප්‍රියව තියෙනවා. මම වාට කීපයක් කියන්නම්. අවීරා, කැස්පර්ස්කි, අවාස්ට්, පැන්ඩා, නෝමන් මෙන්න මේ වගේ කීපයක්ම තියෙනවා. බලන්න ඔයාලගේ පෙළපොතේ 191 පිටුවේ ප්‍රතිවෛරස් මුදුකාංග රාශියකම නම් සඳහන් වෙනවා. ඔයාලට අන්තර්ජාලය ඔස්සේ තවත් ගොඩාක් වෛරස් මුදුකාංග බලා ගන්න පුළුවන්.
K7, Digital Defender මේ වගේ ඒවත් තියෙනව නේද සර්?
ඔව් ඔව්. දැන් දුවල පුතාලට පුළුවන් ගුරුගෙදර සංගරාවේ ක්‍රියාකාරකම් 5යි එක ක්‍රියාකාරකම් සිදු කරන්න. ඔයි ඔයා කිව්ව විදිහට තවත් වෛරස් වර්ග බොහොමයක් තියෙනවා. මේ ක්‍රියාකාරකමේදී පරිගණකය හානිකර මුදුකාංග වලින් ආරක්ෂා කරගන්න ඕන දෙයක් තියේ නම් ට්‍රූ ලෙසත්, නොකළ යුතු දෙයක් තිබේ නම් ෆෝල් ලෙසත් සඳහන් කරන්න ඕන. පුතේ අපි එහෙනම් පොඩ්ඩක් මෙන්න මේ ක්‍රියාකාරකමට සම්බන්ධ වෙලා ඉමු. දැන් ඔයාලට මේ කාර්යපත්‍රිකා 5. ඒකේ ක්‍රියාකාරකම් දෙකක් මම ඔයාලට දීලා තියෙනවා. ඒක පළවෙනි එක තියෙනවා පරිගණක පද්ධතියට හානිකර මුදුකාංග වලින් ආරක්ෂා කිරීම සඳහා සිදු කළ යුතු දෙයක් නම් ට්‍රූ ලෙසත්, සිදු නොකළ යුතු දෙයක් නම් ෆෝල් ලෙසත් වරහන් තුල දාන්න කියලා. ඉතින් මේක බොහොම පහසු ක්‍රියාකාරකමක්. ඒකේ පුතේ ඉස්සෙල්ලා තියෙන්නේ බාහිර ආචයන උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමේදී වෛරස් ආරක්ෂක මුදුකාංගයක් මගින් පරීක්ෂා කිරීම. ඉතින් පුතේ අපි මේක පුන පුනා ඔයාලට ප්‍රකාශ කරා. අනිවාර්යෙන් අපි බාහිර උපාංගයක් සම්බන්ධ කරනවා නම් පෙන් ඩ්‍රයිව්, චිප් වගේ දේවල් සම්බන්ධ කරනවා නම් අනිවාර්යෙන් ස්කෑන් කරන්න ඕනේ. ඉතින් ඒව ස්කෑන් කළ භාවිතා කළොත් පරිගණකයට වෛරස් බලපෑමකින් තොරව නැත්තම් ඒ හානි අවම වෙලා භාවිතා කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පුතේ පරිගණකයෙන් ලැබෙන සියලුම දැනීම් හා පණිවිඩ විවෘත කිරීම කළ යුතුය කියලා. මං හිතන්නේ දුවල පුතාලා කලින් නම් ඕක කරන්නේ නැති. හැබැයි දැන් මේ පාඩම සාර්ථකව අහගෙන හිටියනම් මේකෙන් දැනුම ලැබුණනම් ඔයාලා මේ දේ කරන්නේ නැහැ. එහෙනම් දරුවනේ මොකද්ද ඔයාලා මෙතනට දාන්න වචනේ? අන්න හරි. ෆෝල්ස් නේද? මේක පුතේ අපි නොකළ යුතු දෙයක්. ඒක නිසා ෆෝල්ස් කියලා දාමු. ඊළඟ එකේ තියෙනවා බාගත කිරීම සඳහා ආරක්ෂිත වෙබ් අඩවි පමණක් භාවිතා කිරීම. අන්න පුතේ බාගත කිරීම කියන්නේ මේ ඩවුන්ලෝඩ් කියන එකනේ. එතකොට මේ ඩවුන්ලෝඩ් කරන්න අපි භාවිතා කරන්න ඕනේ ආරක්ෂිත වෙබ් අඩවි පමණයි. ඔයාලා අහලා තියෙනවනේ HTTP අගට S අකුරක් එන එක. S කියන්නේ පුතේ මේ security කියන එක. එතකොට මෙන්න මේ S අකුර තියෙන වෙබ් අඩවි ගොඩාක් ආරක්ෂිතයි. ඉතින් මෙන්න මේ වගේව අපි භාවිතා කරන්න ඕන. එතකොට මේකට එන වචනේ මොකද්ද? ට්‍රූද ෆෝල්ස්ද? ඇත්තටම පුතේ මේක ට්‍රූ නේද? බාගත කිරීම වලට අපි ආරක්ෂිත වෙබ් අඩවි පමණයි යොදා ගන්න ඕන. පුතේ ඊළඟ එක තියෙනවා නිසි පරිදි යාවත් කාලීන. අපි කියනවා මේක අප්ඩේට් කියන වචනය නේ. ඒව සිදු නොකර වෛරස් ආරක්ෂක මුදුකාංගයක් ස්ථාපනය කිරීම. ඒ කියන්නේ අපි කම්පියුටර් එකට වෛරස් ගාඩ් එකක් දාලා මේක පුතේ දාපු දවසේ ඉඳලම සාමාන්‍යයෙන් අවුරුද්දක් වළංගුයිනේ. ඉතින් මේ කාලය තුල අප්ඩේට් නොකරොත් අලුත් වෛරස් එයාට හඳුනා ගන්න බෑ. ඒක නිසා මතක ඇතුව පුතේ මේ වෛරස් ගාඩ් එක අපි අප්ඩේට් කරන්න ඕන. ඒ අප්ඩේට් කළා අපි බාහිරින් සම්බන්ධය කරණයව ස්කෑන් කරොත් තමයි නිවැරදිව වෛරස් අල්ලා ගැනීමක් සිදු කරන්නේ. ඉතින් මං හිතන්නේ මේකත් දූල පුතාලා සාර්ථකවම ලියලා ඇති ට්‍රූ කියන වචනය. සෑම විටම නීත්‍යානුකූල මෘදුකාංග භාවිතය. ඒක තමයි පුතේ ඊළඟදී. එතකොට මම ඔයාලට පැහැදිලි කරා නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කළ යුතුයි කියලා. මොකද ඒවා භාවිතා කරාම ඒවට වෛරස් බලපෑම අඩුයි. ඒ වගේම ඒ මෘදුකාංග වලට වෙන්න පුළුවන් බාහිරින් වෙන්න පුළුවන් තියෙන හානිය අඩුයි. මොකද දන්නවද පුතේ, අපිට මෘදුකාංග අප්ඩේට් කරන්න හැකියාව තියෙනවා. ඒ අදාළ ආයතන වලින් ඒ සඳහා පහසුකම් සපයලා තියෙනවා. ඒක නිසා ඔයාලා නිතරම නීත්‍යානුකූල මෘදුකාංග භාවිතා කරන්න. හැබැයි පුතේ මතක් කරන්න ඕනේ, ශ්‍රී ලංකාවේ නම් ඉතින් ගොඩක් වෙලාවට මේ නීත්‍යානුකූල නැති මෘදුකාංග භාවිතය ගොඩක් වැඩි. ඉතින් උපරිම උත්සාහ කරමු අපි මුදල් ගෙවලා ඒ මෘදුකාංග භාවිතය කරන්න. පුතේ ඊළඟ අන්තිම එක තියෙනවා, තමාගේ රහසිගත තොරතුරු එම තොරතුරු ඉල්ලා සිටින ඕනෑම වෙබ් අඩවියකට සැපයීම. අන්න ඒ කියන්නේ ඔයාලගේ තොරතුරු ඉල්ලන ඕනම වෙබ් අඩවියකට ඔයාලගේ තොරතුරු දෙන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට ඒක අපි කළ යුතු දෙයක්ද? නෑ, ඒක කවදාකවත් කරන්න එපා පුතේ, නේද? අපි ඒව දන්නේ නැති අය තොරතුරු ඉල්ලනවා නම් ඔයාලා දෙන්න එපා. එහෙනම් ඒකට එන වචනේ මොකද්ද මෙතන? ෆෝල්ස්. එහෙනම් පුතේ ওই විදිහට තමයි අපේ ඒ ක්‍රියාකාරකම අපි අවසන් කරන්නේ. ඉතින් පුතේ ඊළඟට තියෙනවා 5-2 ක්‍රියාකාරකම. එතකොට මේ 5-2 තියෙන ඇක්ටිවිටි එක මං හිතන්නේ මට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එතන තියෙන්නේ වෛරස් මෘදුකාංගය සහ ඒ මෘදුකාංගයට අදත් ලෝගෝ නාමය. දැන් ඔතන තියෙනවනේ වෛරස් ගාඩ් කිහිපයක්, අවාස්ට්, කැස්පර්ස්කි, අවීරා, බිඩ් ඩිෆෙන්ඩර්, ඊසෙට්, මැකාෆි, නෝටන්. මේවා පුතේ දැනට ලෝකේ භාවිතා වෙන ඉතා ජනප්‍රිය ප්‍රතිවෛරස් මෘදුකාංග. ඉතින් මේවයි සංකේත ඔයාලා නැත්තම් ලෝගෝ නාමය ඔයාලා යා කරන්න. ඉතින් හරි ලේසියනේ ওই නමත් එක්කම ලෝගෝ නාමය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ පුතේ මේක නම් ඉතින් කියලා දෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහට ඔයාලා සාර්ථකව ඒ ක්‍රියාකාරකම් දෙක කරන්න ඇති කියලා හිතෙනවා.
සර්, දැන් අපේ රටේ යම්කිසි පුරවැසියෙකුට, එහෙම නැත්නම් ලෝකේ කොහේ හරි පුරවැසියෙකුට අසාධාරණයක් වුණොත් අපිට යන්න තැන් තියෙනවා. ඒ කියන්නේ උසාවිය, පොලිසිය, ඒ වගේ. එතකොට අපිට මේ අන්තර්ජාලය හරහා කිසියම් අසාධාරණයක් වුණොත් කියන්න කෙනෙක් ඇත්තෙම නැද්ද?
ඇයි නැත්තේ පුතේ? එහෙම තැන් තියෙනවා, එහෙම ආයතන තියෙනවා. අපේ ගොඩක් අය ඒ ගැන දැනුවත් නොවීම තමයි ප්‍රශ්නේ. දැන් ගොඩක් අන්තර්ජාලය හරහා අපරාධ වැඩි වෙලා තියෙන නිසා අන්තර්ජාල කටයුතු සඳහා ආරක්ෂාව පිළිබඳ හොයන්න ආයතන කීපයක්ම තියෙනවා. මේ විදියට ලබා දෙන ආරක්ෂාව අපි හඳුන්වන්නේ සයිබර් ආරක්ෂාව කියලා.
මොනවද සර් ඒ ආයතන? මොන වගේ දේවල්ද ආරක්ෂාවට සපයන්නේ?
සයිබර් ආරක්ෂාව ඊමේල්, අන්තර්ජාල විසඳුම්, විවිධ වෙබ් අඩවි, සමාජ ජාලවලට පමණක් නෙමෙයි පරිගණක ජාල මෙහෙයුම් පද්ධති වලටත් ආරක්ෂාව සපයනවා. මෙන්න මේ වගේ ආයතන තියෙනවා පුතේ. ශ්‍රී ලංකා හදිසි පරිගණක සූදානම් සංසදය, ඒ වගේම ICTA ආයතනේ, අපි කියනවා ඉක්ටා ආයතනය කියලා, ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ඒජන්සි, මේ ආයතනය මගින් පිහිටුවන් ලද සංසදය විසින් නොඑක් ආකාරයේ පාර්ශ්වයන්ට සේවා සපයනවා. මෙන්න මේ අයට තමයි පුතේ සේවා සපයන්නේ. පුරවැසියන්ට, ව්‍යාපාරික ආයතන වලට, රාජ්‍ය ආයතන වලට, මෙන්න මේ ඕන කෙනෙකුට ගිහිල්ලා මේ ආයතන වලින් අපිට සේවාව ලබා ගන්න පුළුවන්.
හොඳයි, එහෙනම් අද අපි පාඩම අවසන් කරනවා. දුවේ පුතේ, අද පාඩම සම්බන්ධයෙන් ගුරු ගෙදර ඇදුරු මඩුල්ල ඔයාලට තක්සේරු පත්‍රිකා නිර්මාණය කරලා දීලා තියෙනවා. spedusch.lk. මම නැවතත් කියන්නම්, spedusch.lk යන වෙබ් අඩවියේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඩිජිටල් ප්ලැනට් කියන ලින්ක් එකේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බ්ලොග් පිටුවේ අල්ටිමේට් ICT කියන ලින්ක් එක ක්ලික් කරාම තක්සේරු පත්‍රිකා බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයටද ඔයාලට පිළිතුරු සපයන්න පුළුවන්. ඉතින් මේ පාඩමේම තවත් අලුත් පාඩම් කොටසකින් මුණ ගැහෙනතුරු ඔයාලට සුබ සතියක්. ආයුබෝවන්.
අවකාශයේ පාසල මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර